ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
අලුත් මාසෙක පළවෙනි සතියේ පළවෙනි සඳුදා පළවෙනිදා අපි සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුම ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පිණ්ඩනය කරන මිනිත්තු කිහිපයේ SBS සිංහල ගුවන්විදුලිය අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබෝදසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදසනක් මදුර.
බොහෝ මාතෘකා උඩට ඇවිල්ලා තිබෙනවා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලන කරලීන් විශේෂයෙන්ම. ඉතින් අපි එකින් එක ලිහා බලන්න තමයි සූදානම් වන්නේ. අපි මුලින්ම තෝර ගත්තා යුගධනවි බලාගාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්සු පක්ෂනායකින්ගේ පක්ෂනායක රැස්වීම සම්බන්ධයෙන්. මේ පක්ෂනායක රැස්වීම සම්බන්ධයෙන් මුළු රටේම අවධානය මේ වනට යොමු වෙලා තිබෙනවා. මනෝජ් අපි කැමති එහිදී සිදුවුණු වැදගත් සිදුවීම් දැනගන්නට.
පක්ෂනායක රැස්වීම පැවැත්වුණා. අපි දැක්කා මේ රැස්වීමේ මුලසුන අරංගිතේ ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, මුදල් ඇමති දැසිල් රාජපක්ෂ මැතිතුමා සහ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මේ අවස්ථාවේ හිටියා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ, ඒ වගේම පොදු ජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් කීප දෙනෙකුත් මේ අවස්ථාවට එකතු වෙලා ඒක පැය 4ක විතර සාකච්ඡාවක් කරුණු 12කින් සමන්විත න්‍යාය පත්‍රයක් සකස් කරලා තිබුණා. 12 වෙනි කරුණ විදිහට සඳහන් වෙලා තිබුණේ මේ යුගධනවි බලාගාරයේ ඇමරිකානු සමාගමට ලබා දීම සම්බන්ධයෙන් මතුවලා තිබෙන ගැටලු සාගත තත්වය ගැන. මේ බලාගාරය පිළිබඳ මුල්ම කතාව කරපු විමල් විරවංශ ඇමතිවරයා කියලා තිබුණා කෙළවර පිටිය බලාගාරයේ කොටස් 140ක් ඇමරිකානු සමාගමට විකිණීම ගැන කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳ කැබිනට් රැස්වීමට පස්සේ කැබිනට් ලේකම්වරයා තමන්ට මොහොතේ වාර්තාව ලැබුණු බව සඳහන් කරලා තිබුණා. නමුත් කැබිනට් එකේදී ගැන අවසන් තීරණයක් ගත්තේ නැහැ කියලා ඔහු මේ පක්ෂනායක රැස්වීම සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් මේ ගැන කැබිනට් රැස්වීමේ ගත්තු තීරණ පිළිබඳ වාර්තාව පස්සේ දවසේ නිකුත් වෙනකොට මේ බලාකාරයේ කොටස් ඉදිරිපත් මුදල් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. මේ දවසේම කැබිනට් මණ්ඩලය මේක අනුමත කරා කියලා සමහන් දෙලක් කිමල් දිවස ඇමතිවරයා පෙන්වලා දීලා තිබුණා. කොහොමද ඒ කියන්න උත්සාහ කරලා තිබුණේ කැබිනට් පත්‍රිකාවේ අවසානයේ මිනිත්ස් ගණිද්දී ඒකේ සඳහන් වෙලා තිබුණත් කැබිනට් මණ්ඩලයේ මේ බලාගාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරා කියලා එහෙම සාකච්ඡාවක් වුණේ අවසාන මොහොතේ මේක ලැබුණ බව කැබිනට් ලේකම්වරයා සඳහන් කරා. මුදල් ඇමතිවරයා මේ ගැන විමසීමක් කරා. මේ අපි කරුණු ගැන ඔබ අවධානය යොමු කරලා තිබුණා. කොමනක් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා මේ ගැන කියලා තිබුණා මේ කොටස් විකිණීමට අදාළ ගිවිසුම අත්සන් කරත් මේකට අදාළවම තවත් ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්න දෙවිතව තියෙනවා. ඒ ගිවිසුම් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සතුව තියෙනවා කියලා මුදල් ඇමතිවරයා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ උදේ ගම්මන්පිල අමාත්‍යවරයා මේදී අදහස් දක්වලා කියලා තිබුණා මේ කොටස් විකිණීම ඇමරිකානු සමාගමට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට පැවරීම මේ හරහා හානිකර තත්ත්වයක් මතුවෙන්න පුළුවන් කියලා ඔහු කරුණු පැහැදිලි කරලා තියෙනවා. කොමුනාත් විදුලි බලාගාරවලට LNG සැපයීම පිළිබඳ ටෙන්ඩර් කැඳවලා තියෙන වෙලාවේ ඇමරිකානු සමාගම මේ ටෙන්ඩරයට ඉදිරිපත් නොවී ඉන්න වෙලාවේ ඔවුන්ට මේ කාරණය එමෙතන මේ වගකීම මේ කාර්ය පැවරීම සාධාරණ වෙන්නේ නැහැ. ඒ හරහා විදුලි ඒකාධිකාරයක් ගොඩනගෙනවා කියලා ගම්මන්පිල ඇමතිවරයා පෙන්වා දීලා තියෙනවා. මේක ප්‍රතිචාර දක්වලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කියලා කියනවා මේ ගල්ලංගුරු බලාගාරවල තත්ත්වයක් මේකට සමානයි. ඒ හින්දා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. කොහොම වුණත් ගම්මන්පිල ඇමතිවරයා පෙන්වලා දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ ගෑස් ගෙන්වීම තමන් යටතේ තබාගෙන ගෑස් ගබඩා කිරීම විදුලි බලාගාර වෙත නල මාර්ගයෙන් සැපයීම පමණක් ලබා දෙන්න ටෙන්ඩර් කැඳවල තියෙන වෙලාවේ ඇමරිකන් සමාගමට ගෑස් ආනයනය ලබා දීම නිසා යම් විදිහකින් වටා අඳුරේ තබන්න වුණත් ඇමරිකානු සමාගමට පුළුවන්කම ලැබෙනවා කියලා. ඉතින් මේ හරහා තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා කිසිම සමාගමක් මේ විසුම් අත්සන් කිරීම නිසා ඉදිරිපත් වෙන එකක් නැහැ කියලත් ගම්මන්පිල ඇමතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් කියලා තියෙනවා. මේ ආකාරයෙන් දිගින් දිගටම කරුණු 12කින් සමන්විත න්‍යාය පත්‍රයේ 12 වෙනි කරුණ බවට මේක ඇදිලා තිබුණත් අවසානයේ ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂවල නායකයෝ මේ ගැන කරුණු පෙන්වා දුන්නට පස්සේ තමන්ගේ තියෙන විරෝධතා මොනවද කියලා ලිඛිතව දෙන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ අනුව අනාගතයේදී මේ පිළිබඳ තමන්ගේ විරෝධය ලිඛිතව ලබා දෙන්න පොරොන්දු වෙමින් මේ රැස්වීම වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. ඉදිරියේදී මේ පිළිබඳව පක්ෂ නායකයින් ගන්න තීරණ කටයුතු කරන ආකාරය පිළිබඳව කලින්ගත්තු තීරණ වෙනස් නොකරමින් ඉදිරියට විරෝධතා දක්වන්න ඒ අනුව පක්ෂ නායකයින් අවසානයේදී තීරණය කරලා තියෙනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා ඇතුළු කණ්ඩායම සමග තොරතුරු මේ කණ්ඩායම සමග තොරතුරු සාකච්ඡා වීදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ යුගධනවි බලාගාරය සම්බන්ධයෙන්ම ඇතිවුණු අලුත්ම ගින්න පිළිබඳව, විශේෂයෙන්ම මේ මහජන මන්ත්‍රණ සභාව. දැන් මනෝජ, ලෝකයේ තියෙන ප්‍රසිද්ධ කතාවක් තමයි ප්‍රබල විපක්ෂයක් නැතිකොට ආණ්ඩුවේ ජනප්‍රියත්වයත් පිරිහෙන විට ආණ්ඩුවේ තවත් උපක්‍රමයක් තමයි තමන්ගේ ආණ්ඩුව ඇතුළේම විපක්ෂයක් හදන එක. දැන් ලංකාවෙත් මේ වන විට මේ කාර්ය තමයි සිද්ධ වෙමින් පවතින්නේ කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ අතරතුරේදී මහජන මන්ත්‍රණ සභාවේ සැබෑ කාර්යභාරය පිළිබඳවත් කතා බහ වෙනවා. අපි ඒ ගැටලුව ලියාගමු.
මහජන මන්ත්‍රණ සභාවේ මංගල රැස්වීම ඒ අනුව පසුගිය සතියේ පැවැත්ුණා. ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුවට සම්බන්ධ සෙසු පක්ෂ මේ සඳහා මූලිකත්වය අරගෙන තිබුණා. විශේෂයෙන්ම මේ යුගධනවි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත්ත තීරණය අක්‍රමමතික තීරණයක් කියලා මේක දැඩිව විවේචනය කරා ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂ නායකයෝ. විමල් වීරවංශ ඇමතිවරයා කෙලින්ම කිව්වා මේ ජනවරමට පස්ස පැත්ත පෙන්වන අයගේ පස්ස පැත්තට පහර දීමේ වගකීමෙන් කිසි දවසක බෑර වෙලා පලා යන්නේ නැහැ. මොනවා කිව්වත් දින දේ කාල වෙන දේ බලාගෙන ඉන්න කිරිසක් නෙවෙයි තමන් කියලා ඔහු අදහස් දක්වමින් සඳහන් කරා. මේ ඇමරිකානු නිව්පෝර්ට් රසෙන්ජි සමාගමට හැමදාටම ගෑස් සැපීමේ ඒකාධිකාරය ලබා දීලා තියෙනවා. බොරුවට ඒක වසර පහක් කියලා කියන්න එපා. අනාගතයේ නොපෙනෙන කාලයක් දක්වා ගෑස් හැදීම ලබා දෙන්නේ ඔය සමාගමට. ඒ ඇමරිකානු සමාගමට ගෑස් සදාකාලිකව ලබාගෙන කැබිනට් පත්‍රිකාව ආවේ පොරපාරෙන් කියලා ඌ කැබිනට් පත්‍රිකාව ආපු විදිය ගැන කිව්වා. අවසාන මොහොතේ ඇවිල්ලා තියෙනවා මුදල් ඇමතිවරයා කැබිනට් ලේකම්වරයාට තමන් ගෙනාපු කැබිනට් පත්‍රිකාව ගැන අහලා තියෙනවා. කැබිනට් ලේකම්වරයා ඉදි කියලා තියෙනවා මේක මේ තමන් ප්‍රශ්නෙම වාඩි වුණාට පස්සේ තමයි මේ පත්‍රිකාව දුන්නේ කියලා. නමුත් මේකේ අවසානයේ ක්‍රැස්වීම තොරතුරට මේක්ස් වෙනකොට මේක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා එකඟ වුණා කියලා වගේ සඳහන් කරලා තියෙනවා. ඒක වැරදි බොරුවක් ඒක කරලා තියෙන්නේ. ඔහුගේ වචනයෙන් කියනවා නම් මේ ඇමති කට්ටට ලෝභකමේ ආණ්ඩුව ඇතුලේ මතු කරන දේවල් වලට හැම දෙයකටම ඒ කියන්න තමන් සූදානම් නැහැ වගේ අදහසක් ඔහු ඉදිරිපත් කරා. කොහොම වුණත් මේකට උද්දගම්මන් පිළ පිවිතුරු හෙළවරුමේ නායකයා කිව්වා ඔහු ඒදි ටිකක් සැර කතාවක් කිව්වේ මේ යහපාලනේ බරපතල ගැටලු තියෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ටෙන්ඩර් එකට සහභාගී වුණු සමාගමකට ටෙන්ඩර්ගත ව්‍යාපෘතිය ලබා දීලා තියෙන්නේ. තමන් දූෂිතයි කියලා හංවඩු ගහපු JR යුගයේ, ප්‍රේමදාස යුගයේ, චන්ද්‍රිකා යුගයේ, රනිල් යුගයේ මේ වගේ දෙයක් සිදු වුණේ නැහැ කියලා කනගාටු වුණත් කියලා ගලව සඳහන් කළා. බලශක්ති සුරක්ෂිතතාව, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවෙනවා. මේ හරහා ඇමරිකානු සමාගමට ඉදිරියේදී රට අදුරට යවනවද නැද්ද කියන තීරණේ පවා ගන්න පුළුවන්. රණවිරුවන්ට දඬුවම් කරේ නැත්නම් ආර්ථික සම්බාධක පනවන කිව්වේ ඇමරිකාව. ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොගෙනාවුත් ආර්ථික සම්බාධක පනව කිව්වේ ඇමරිකාව. එහෙම ඇමරිකාවට තමයි අනාගතේ ලංකාවට විදුලි බලයෙන් පුරින්න එක කයිති දෙන්න යන්නේ. රට දවස් දෙකක් තුනක් අඳුර යවනවා කියලා රණවිරුවන්ට දඬුවම් දෙන්න කිව්වොත් අපිට මොකද වෙන්නේ? මේ වගේ මේ කාරණා පිළිබඳව ඇමරිකාව මතු කරපු කාරණා සහ ඒකට රටට බලපාන ආකාරය පිළිබඳව ගම්මන් පිළ ඇමතිවරයා සඳහන් කරා. බෑසිල් ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාලිකම්බරයක් අදහස් දක්වල තිබුණා. විශේෂයෙන් ඊට පස්සේ ජල සම්පාදන ඇමතිවරයා, වාස්දේව නානායක්කාර ඇමතිවරයා, මේ සියලු දෙනා අතුරලි ලතරහාමුදුරු මේ හැමෝම ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ගයට එරෙහිව දැඩිව විවේචන එල්ල කරා. ඉතින් මේ අනුව පසුගිය සතිය ටිකක් දැඩිව කතා කරපු කාරණයක් බවට පත් වුණා මහජන මන්ත්‍රණ සභාවේ මංගල රැස්වීම. දැන් අද වන විට ආණ්ඩුවේ ඇමතිවරු, මන්ත්‍රීවරු මේ මහජන මන්ත්‍රණ සභාවේ කාර්යභාරය විවේචනය කරන්න පටන් අරන් තිනවා. ආණ්ඩුවේ ඉඳලා විවේචනය කරන්න එපා. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එකඟ නැත්තම් ප්‍රසිද්ධිය විවේචනය කරනවා නම් එළියට ගිහිල්ලා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා ඒ වැඩේ කරන්න කියලා ඔවුන් ප්‍රසිද්ධිය සඳහන් කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඊයේ රාත්‍රියේ වනතුරුත් මෙය යම් අර්බුදකාරී ස්වභාවයකින් සමාජයේ සාකච්ඡා වෙමින් පැවති කාරණයක්.
ඔහු මනෝජ සඳහන් කළ ආකාරයටම නාම රාජපක්ෂ අමාත්‍යවරයා මේ කාරණාව සම්බන්ධයෙන් මෙන්න මේ අදහස් තමයි පළ කළ සිටියේ.
ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කරපු වෙලාවේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ තිබ්බා. ඒ අවස්ථාව පාවිච්චි කරන්නේ නැතුව මම හිතන්නේ අපි තැන් තැන් වල ඒ ගැන කතා කරන එක වැරදි.
ඒ අතරතුරේදී විමල් වීරවංශ අමාත්‍යවරයා මහජන මන්ත්‍රණ සභාව සහ විශේෂයෙන්ම මේ යුගදරමි බලාගාරය සම්බන්ධයෙන් තමන්ගේ අදහස් පළ කර සිටියේ මෙන්න මේ ආකාරයෙන්.
කිසිම සාකච්ඡාවක් උනේ නැහැ. හොරට ගෙනාවේ. තක්කඩි කමින් ගෙනාවේ. කිසිම සාකච්ඡාවක් උනේ නැහැ. ඒ වගේ ක්‍රම පිළි අරගෙන ඉවසගෙන මේ අමති කට්ට වෙනුවෙන් ඕවා ඔක්කොම පිළි අරගෙන හර්ධ සාක්ෂිය තඩි ගලකට ගැට ගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති නෙමෙයි. මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරම දුන්නේ විශ්වාස කළේ ඒ බලය වෙනායට කොල්ල කන්න නෙමෙයි.
අපි ඊළඟ අවධානය යොමු වන්නේ තවත් පක්ෂ අර්බුදයක් සම්බන්ධයෙන් සමග ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන් තමයි මනෝජ් දැන් අපි කතා බහ කරන්නේ.
ඔව් දැන් සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ආණ්ඩුවට යයි කියලා යම් කතාවක් තිබුණා. ඒ කවුද කියලා බැලුවට පස්සේ රත්නපුර දිස්ත්‍රික්කයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා සහ බණ්ඩාරගල දිස්ත්‍රික්කයේ තමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වෙයි කියලා අයමත් කතාවක් තිබුණා. ඒ අතරේ ඔවුන් දරන මිලතලවලින් සමග ජන බලවේගයේ නියෝජනය කරලා ඔවුන් දරන මිලතලවලින් ඉවත් වුණා කියලා සඳහන් වෙලා තිබුණා. ඊට පස්සේ ඔවුන් ප්‍රශ්න කරන්න ගත්තා සමග ජන බලවේගයේ මහලේකම්වරයාට පෞද්ගලිකව දීපු ලිපියට තොරතුරු මාධ්‍යයට කියවී ඔවුන්ට කියලා ඔවුන් ආයමත් පක්ෂයෙන් ප්‍රශ්න කරන්න ගත්තා. ඔබත් දන්නවා දැන් පෞගේ කාලයේ තිස්සේම මොවුන් ටිකක් අර මේ කැරලිකාර ස්වභාවයෙන් තමයි සමග ජන බලවේගය ඇතුළත් කටයුතු කළේ. ඔවුන් කන්නේ බොන්නේකට ගමන් බිමන් යන්නේකට අඳින්නේක වගේ විවාදයකට පියත් යන්නේ දෙන්නම එකට යන්න උත්සාහ කරනවා. මේ වගේ මේ හැසිරීම පිළිබඳවත් බොහෝ දෙනෙක් සාකච්ඡා වෙලා තිබුණා. කොහොමත් රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනිම වුණේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා සමග ජන බලවේගය පිටවන්න රාජ්‍ය කමිසම මැතිවරණ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වෙලා එළියට බහින්න ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරපු තලතාට කෝරළ මන්ත්‍රීවරිය හිටපැවෙන තුරේ තමයි රත්නපුර දිස්ත්‍රික් නායිකාව. අපි දන්නවා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරා. ඔහු රවි සමරවීර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හිටපු ඇමතිවරයාට වඩා තරගකාරීව ඔහු ඇත්තෙන්ම පරාජයට පත් වෙද්දී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයේ ඉදිරියෙන් මනාප අරගෙන හිටියා. මේ නිසා මොවුන් දිගින් දිගටම පක්ෂයක සාකච්ඡා කරලා තිබුණා ඔවුන්ට පක්ෂයේ දිස්ත්‍රික් නායකකම් අවශ්‍යයි කියලා. නමුත් සමග ජන බලවේගී ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙක් ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරපු නිසා ඔවුන් දැනටමත් පක්ෂයේ දිස්ත්‍රික් නායකත්ව දරන නිසා ඒ කටයුත්තට පක්ෂය තුළින් ඉඩක් ලබා දීලා තිබුණේ නැහැ. කොහොම වුණත් රංජිත් මද්දුම් බණ්ඩාර පක්ෂයේ මහලේකම්වරයා කියලා තිබුණේ මේවා ඉවසිලිවන්තව සාකච්ඡා කරමු කියලා. නමුත් මේ මන්ත්‍රීවරුන් දෙදෙනා හැසිරෙන කතා කරන ආකාරයත් එක්ක වැඩ කරන ආකාරයත් එක්ක සමහර විට සමග ජන බලවේගයේ ඇතැම් අයගේ අප්‍රසාදයකුත් පළවෙලා තිබුණා. කොහොම වුණත් ඔවුන් දෙදෙනා ආණ්ඩුවට යනවා කියලා කියලා තිබුණා. ඊට පස්සේ ඒ පිළිබඳව මාධ්‍යට අදහසක් දුන්නේ කියලා තිබුණා. මේ ගිලෙන නැවකට කොට වෙන්න තමන් සූදානමක් නැහැ. පක්ෂයේ ඇතුළේ අභ්‍යන්තරයේ තමන් අරගල කරලා ලබාගත යුතු දේවල් ලබා ගන්න උත්සාහ කරනවා. පක්ෂයේ අහුම්කන් දෙන තැනකට පත් කරනවා වගේ අදහස් ඔවුන් සඳහන් කරලා තිබුණා. ඒ අනුව ගෙවුණු සතියේ සමග ජන බලවේගයේ පැත්තෙන් ටිකක් ඔවුන් බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රවෘත්ති මතුවෙන්න පටන් ගත්තා මේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපයේ සහ ඉදිරියේදී ගන්න යන තීරණ නිසා.
රැදි සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලාංකේය පුවත්විමසුමත් සමගයි. අපි කතා බහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ්, පසුගිය සතියේ තවත් දැවැන්ත මාතෘකාවක් බවට පත් වුණා එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ප්‍රධානතම භූමිකාවක් බවට පත් වුණේ ගලවඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ. අපි මේ කාරණාවේ සුළුමුළු පිළිබඳව දැන් දැනගමු.
රට ඇතුළේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන කියන සංවාදයේ මේ ආණ්ඩුව බලයට පත් වෙන කලින් ඇතුළු සංවාදයක්. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරලා එක රටක එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමා සනහන් කරලා තිබුණා, පොරොන්දු වෙලා තිබුණා. ඒ ගැන ජනතාවත් බලාපොරොත්තු වෙන්න හිටියා. නමුත් ගෙවුණු කාලයේ ඇතැම් විදිහට ක්‍රියාත්මක වුණු ආකාරය ඇතුළේ ආයෙමත් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දැන් මේක උඩ රට ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ එක රටක් එක නීතියක්මද කියලා. ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ අලි හබ්‍රි ඇමතිවරයා යම් වගකීමක් අරගෙන කටයුතු කරමින් ඉන්නවා පේන්න තියෙනවා. ඒ අතර තමයි මේ එක රටක් එක නීතියක් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කරලා එහි සභාපති ධෝරණය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ලබා දුන්නේ. මේ පිළිබඳව ආණ්ඩුවේ මැතැම් මන්ත්‍රීවරු දෙවන සතිය විරෝධය පළ කළා. විශේෂයෙන් පක්ෂනායක රැස්වීමේදී ඒල්ලේ මතාවුල්ල මන්ත්‍රීවරයා මේ ගැන අදහස් දක්වලා කියලා තිබුණා ඥානසාර හඳුර කොමිෂන් සභාවට පත් කිරීම උචිත වෙන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා මේකට උත්තර දීලා තිබුණා. එක රටක් එක නීතියක් ගැන වැඩිපුරම කතා කරන්නේ ඥානසාර හඳුරෝ. ඒ නිසා උන්වහන්සේට කොමිෂන් සභාවට පත් වෙන්න සුදුසුයි කියලා ජනාධිපතිවරයා කියලා තිබුණා. කොමුණත් ජනාධිපතිතුමා මෙහෙම සඳහන් කරද්දී මුදල් ඇමතිවරයක් කියලා තිබුණා ජනාධිපතිතුමා කොමිෂන් පත් කරන්න විෂානුබද්ධ කර්ම ගැන අවබෝධයක් ගන්න ඒ හින්දා ඒකේ ගැටලුවක් නැහැ කියලා. ඊට පස්සේ දැන් මෙහෙම සංවාදය ඇදගෙන යද්දී ගෙවිදු කුමාරසුක මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. මේ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ටිකක් එතුමාට කේන්ති ගිහිල්ලක් තිබුණා කියලා කියලා තියෙනවා. කොමුණත් හැමදේම තීරණය කරන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලින් අහන්න ඕනද වගේ අදහසක් එහිදි මතුවලා තිබුණා. ඒ අනුව මේ කණ්ඩායම පෙන්වලා දීලා තියෙනවා තමන් ඇතුළු දේශපාලන පක්ෂවල සිවිල් සංවිධානවල මූලිකත්වය අනුව ඔවුන් සමාජයේ දැනුවත් කරපු ආකාරයට අනුව තමයි ආණ්ඩුව බලයට පත් වුණේ. ඒ හින්දා හවුල්කාර පක්ෂ සමග මෙහෙම ගනුදෙනු කිරීම එතරම් සුදුසු නැහැ කියලා ඔවුන් මත ප්‍රකාශ කරලා තිබුණා. කොමුණත් දිගින් දිගටම ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ වල මතය හැටියට මේ පත් කිරීම සුදුසුයි කියලා තියෙනවා. කොමුණත් මේ ගැන ඥානසාර හාමුදුරුවොත් මාධ්‍යයට අදහස් දැක්වේ නැහැ. අද දවසින් පස්සේ හෝ අද දිනේ මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න සූදානම් කියලා සඳහන් වෙනවා. ජනාධිපතිතුමා මේ ගැන අදහස් දක්වද්දී කියලා තියෙනවා තමන්ට උපදෙස් ලබා ගන්න තමයි ඥානසාර හාමුදුරුවන් මේ කොමිෂමේ සභාපතිවරයා විදිහට පත් කරේ, නැතුව නීති වෙනස් කරන වගකීමේ උන්වහන්සේට බාර දුන්නා නෙමෙයි කියලා. විවිධ අදහස් පළවෙමින් සංවාදාත්මක විවාදාත්මක මාතෘකාවක් ඇටියට මේ තනතුර සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡා වෙමින් තියෙන වෙලාවක් මේ වෙලාව.
පසුග සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තවත් උණුසුම් මාතෘකාවක් තමයි මේ ප්‍රතික්ෂේප කළ පොහොර නැවේ කතාව සහ විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන්ම මේ මහජන බැංකුව චීනය විසින් අසාධුගත කරලා තියෙනවා, නැත්නම් අසාධුගත ලේඛන ඩෙක් කරලා තියෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් මේ කාරණාව අපි පැහැදිලි කරගමු අනෝජ්.
ඔව්, අපි ගිය සතියේත් කතා කළා මේ පසනම් කරපු, ඒ කියන්නේ නුසුදුසුයි කියලා පර්යේෂණාත්මක තොරතුරු මගින් තහවුරු කරපු කාබනික පොහොර අඩංගු නැවක් චීනය විසින් ලංකාවට පිටත් කරලා තියෙනවා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් කුසගන්න දෙපාර්තමේන්තුව තුළ අය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ පෝර සමාගමට එම එන නැවට ශ්‍රී ලංකාවේ නියෝජිතයාට මොවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න තීරණය කරලා තිබුණා. අධිකරණයට ගිහිල්ලා මේ නැව රට ඇතුළුවට ඇතුළුවීම වළක්වන්න කියලා මේ අංශ තොරතුරුත් දැනුම් දීලා තිබුණා. ඒ අනුව මාධ්‍යත් වාර්තා කරා මලක්කා සමුද්‍ර සන්ධියෙන් පස්සේ මේ නැවේ GPS පවා ඔෆ් කරලා තියෙනවා කොයිමෝතේර රටටයි කියලා. මේක ආවට පස්සේ රටින් බහර ගන්නේ නැතුව ඒ ප්‍රතික්ෂේප කරන්න රට තීරණය කරලා තියෙනවා. කොමුණත් ඒ වෙනකොට මේක ණයවර ලිපිය LCA එක ඕපන් කරලා තිබුණේ මහජන බැංකුව හරහා. ඒ අනුව වගකීමකට බැඳලා ඉන්න මහජන බැංකුව නැව ලංකාවට ආවට පස්සේ මේ නැවට අදාළ මුදල් ගෙවන්න. නමුත් අධිකරණයේ නියෝගයක් ලබා දීම හරහා මේ මුදල් ගෙවීම මහජන බැංකුවට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව තමයි චීනය විසින් අසාධුගත ලේඛනයට මහජන බැංකුව ඇතුළත් කරලා තියෙන්නේ, නැත්නම් බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නේ. මේ ගැන මහ බැංකුව අධිපතිවරයා කියලා තිබුණා මේ මහජන බැංකුව චීන තානාපති කාර්යාලයේ අසාධු ලේඛනගත කිරීම චීන සමාගම වෙනුවෙන් නිකුත් කරලා තියෙන ණයවර ලිපියට මුදල් ගෙවන්න මහජන බැංකුවට නොහැකි වීම පිළිබඳව අධිකරණය ගෙවීම අත්හිටු වෙලා වාර්ණ නියෝගයක් නිකුත් කරලා තියෙන නිසා තමයි මහජන බැංකුව මේ ගෙවීම කරන්නේ නැත්තේ. නැතුව මහජන බැංකුව ගෙවීම පැහැරහැරීමක් නෙමෙයි. ඉදිරියේදී මේ නීතිමය ගැටලු ජාකරණය කරගත්තට පස්සේ අවශ්‍ය නම් මේ මුදල් ගෙවීම මහජන බැංකුවට කරන්න පුළුවන් කියලා. නමුත් අපි දන්නවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න අධිකරණයට නියෝග අධිකරණය නියෝග නිකුත් කරලා තිබුණේ. ඉතින් මේක රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා දුරදි ගියද චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවලට යම් පළදුන ආකාරයේ කාරණයක් වේද කියලා බොහෝ දෙනෙක් සාකච්ඡා කරලා තිබුණා. කොමුණා තාණ්ඩුව පාර්ශ්වයෙන්ත් කියලා තියෙනවා මේ නැව බාර ගන්න සූදානම් නැහැ. නමුත් වෙන පොරටෝකයක් ආවොත් ඒ ගැන සලකා බලන්න සූදානම් කියලා. දැන් මේ පිළිබඳවත් සංවාද ඇති වෙමින් තිබෙනවා. කියන්නේ මේ නුසුදුසු පොහොරම ආයෙමත් ලංකාවට ඇතුළු වෙන්න ඉඩක් තියෙයිද කියලා විපක්ෂ කණ්ඩායම් ඇතුළු පාර්ශ්වය මේ ගැන අවධානයෙන් ඉන්නේ. නමුත් අපි දැක්කා මේ එර්වීනියා කියන බැක්ටීරියාව මේක අඩංගු වෙලා තියෙන මේ පොහොරවල මේක ලංකාවේ පස්සට නුසුදුසුයි බැරලෝක පවා තියෙන්න පුළුවන් මේ වගේ සංවාදයක් රට තුළ තියෙනවා. ඒ හින්දා මේ පොහොර එපා කියන එක තමයි රට ඇතුළේ සාකච්ඡාව තියෙන්නේ. නමුත් චීනයේ හිතුවක්කාරී ලෙස ආයෙමත් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීවිද කියලා බොහෝ දෙනෙක් විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ.
ශ්‍රී ලංකාවේ පළාත් සංචරණ සීමා ඉවත් කිරීම තමයි අපි අද දවසේදී අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට පාසල් යළි ආරම්භ වී ඒ වැඩ කටයුතු සිද්ධ කරන්නට සියලු කටයුතු සූදානම් වෙලා තිබෙනවා. ඒ අතරතුරේදී ජන ජීවිතයත් යළි යථාතත්වයට පත් කිරීමට සූදානමින් පවතින්නේ. මනෝජ්, අපි මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කරමු.
ඔව්, රටේ ඔළුදුවපු කොවිඩ් පැකිරීම නිසා අපි දැක්කා සංචරණ සීමා පනවලා රටේ නිරෝධානය නීතිය ක්‍රියාත්මක කළා. නමුත් පසුගිය දිනවල නිරෝධායන බිරිවේදී වතුනත් අන්තර් පළාත් සංචරණයට සීමා පැනවුවා. මාස ගානක් තිස්සේ බස් ධාවනය වුණේ නැහැ, බිඳුවේ ධාවනය වුණේ නැහැ. නමුත් දැන් අද ඉඳලා අන්තර් පළාත් සංචරණ සීමා ගත කරලා තියෙනවා. පළාත් අතර බස් ධාවනයට වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා, බිඳුවේ ධාවනයට වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. නමුත් ජනතා වේගරාශී වීම හරහා නොසැලකිලිමත් හැසිරීම හරහා ආයි කොවිඩ් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් වළක්ව ගන්න ජනතා වගකීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම මේ වෙලේ ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඔබ පාසල් පටන් ගැනීම ගැන කතා කරා. දැන් ගියේ සඳුදා ලංකාවේම සියලු පාසල්වල ප්‍රාථමික අංශ ආරම්භ කළා. සෞඛ්‍ය මාර්ග උපදේශ ලැබිලා තිබුණා. අනිකුත් පන්ති ආරම්භ කිරීම පිළිබඳව යනු ලබන 8 වෙනිදා ලංකාවේ 10, 11, 12, 13 කියන එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සංස්ථාවල ශ්‍රේණි වලට පාසල් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට 6, 7, 8, 9 ශ්‍රේණි සම්බන්ධයෙන් තාම තීරණයක් නැහැ. ලබන 8 වෙනිදායින් පස්සේ ගැන අදහසක් ප්‍රකාශ කරන්න සූදානම් කියලා අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. ඒ ඇතුළු රට නැවත සක්‍රිය කිරීමේ තීරණ කීපයක් අරගෙන තිබුණා. උපකාරක පන්ති කරගැනීම පිළිබඳව මේ වගේ පළමු වසර සඳහා විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ කිරීම ගැන කටලමින් සොයා බලන්න ජනාධිපති කාර්යසාධක බල කායර රැස්වීම වේලාවේ ජනාධිපතිවරයා දැනුම් දීලා තියෙනවා. ඒත් එක්කම මේ ආදී ක්‍රියාමාර්ග ඇතුලේ විශේෂයෙන් ඉදිරියේදී පවත්වන ජාත්‍යන්තර තරඟ, රට ඇතුලේ පවත්වන තරඟ, විදේශීය ප්‍රේක්ෂකයන්ට නරඹන්න පවා ජය උබුල් සංකල්පය ඇතුලේ ඉඩ ලබා දෙන්න තීරණය වෙලා තියෙනවා. මේ ආදී වශයෙන් කාලයකට පස්සේ රට සම්පූර්ණයෙන්ම විවෘත වෙලා ක්‍රියාමාර්ග ගන්න පළවෙනි දවස ඇතුළත අද දවස හඳුන්වන්න පුළුවන් නොවැම්බර් මාස 1 වෙනිදා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ අන්තර් පළාත් සංචරණ සීමා ඇතුළු කොවිඩ් නිර්දේශ යම්මාකාරයකින් යාවත් කාලීන කිරීමක් නිවිල් කිරීමක් අපිට දකින්න පුළුවන්කම ලැබුණා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ශ්‍රී ලංකේ පවත්වන සීම නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතියන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර, සුබ දවසක්. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.